తాలూకు కథానాయక తుమని. అదదిన మే వివాదేది విపక్షాత్ ఆండు పక్షాత్ అప్పి ఒక్కో ఎకగౌన మే యోజనావట మే యోజనావే హరే ఉనే కారణా దెకక్ ఎకక్ తమాయి మే క్రికెట్ మండలే సామాజిక అంగెన్ ఇల్లా సిటిన్నట వహామ ఇల్లా అస్వే ఇతుయి కీలా పార్లమెంటు వశయెన్ అపి సిరు దినామ ఎకతు వీమ గెన මං ඉතාමත්ම සතුටු වෙනවා. ඇයි අපි එහෙම ඉල්ලීමක් කරන්නේ? අපට පාර්ලිමේන්තුව වශයෙන් මෙතන අධිකරණයක් වගේ වාඩි වෙලා මෙයා වැරදිද මෙයා හොරකම් කළාද මෙයා හොරකම් කරේ නැද්ද මේවා තීන්දු කරන්න අපිට බලයක් නැහැ. එහෙම එකට විශේෂ කොමිටියක් පත් කරන්න ඕනේ. නමුත් මේ රටේ විශාල ජනමතයක් ගොඩනැගිලා තියෙනවා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. අපි අද මේ කටයුත්ත කරන්නේ මේ යෝජනාව සම්මත කරන්නේ මේ රටේ ජනතාවගේ ජනමතයට ගරු කිරීම සඳහා. ඒ මිසක් අපිට වෙන නීතියානුකූල අයිතියක් නැහැ. අපි දෙන නියෝගයකින් ඒ අය බැඳී ඉන්නේ නැහැ. නමුත් අපි සමස්ත පාර්ලිමේන්තුව හැටියට මේ ජනමතය ජනගත කරන පමණක් නෙවෙයි විශාල පරිමිඩයක් දෙනවා. මේ අනවශ්‍ය දේවල් කරන්න නැතුව කරුණා කරලා ඉල්ලා අස්වෙලා යන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. ඒක පළවෙනි කාරණය ගරු කථානායකතුමනි. දෙවෙනි කාරණය ඒ යෝජනාවට අපි එකතු කරලා තියෙනවා මෙවැනි දේවල් ඉදිරියේදී සිදු නොවෙන්නට. මොකද අපේ මේ තියෙන පනත බලතල මදි. පනත බලතල මදි. 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ ඇමතිතුමාට දීලා තියෙන පලය මදි. ඒ වගේ මද තියෙනවා. විපක්ෂ නායකතුමා කිව්වා වගේ මේක නිර්දේශ පාලනය කරන්න කියලා. දේශපාලකෙන් අසපුවන්න ඉඳෙන්න එපා. දේශපාලන කමිටු එපා. දේශපාලකයෝ මිනිසුන්ව පත් කරන්න එපා. මෙයින් බැහැරව ගිහිල්ලා අලුත් මොඩල් එකකට යන්න ඕන කියන මතයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි කිව්වා මේ යෝජනාවෙම අපි තියෙනවා ඉදිරියේදී. දැන් එක පාප් මණ්ඩලයක් ඉවත් කළා තව මණ්ඩලයක් දැම්ම කියලා මේකේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ ඇත්තේ දූෂණය කරන්න මොකද කරන්නේ? ආයෙ තව මණ්ඩලයක් දාන්න වෙනවා. එහෙමනම් අපි හොඳ ක්‍රමවේදයක් හදන්නට ඕන. දේශපාලන බලපෑම් වලින් තොරව හොඳ ක්‍රිකට් මණ්ඩලයක් බෝඩ් එකක් තෝරා ගැනීමට අවශ්‍ය පදනම සකස් කිරීම තමයි අපේ යුතුකම හවග කිමුවෙන්නේ. නැත්තං ආවේගශීලී ලෙස අපිට කතා කරන්න පුළුවන්, අඳන්න පුළුවන්, වැළපෙන්නට පුළුවන්, ජනතාවට කියන්න පුළුවන්. නමුත් ඒවායෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ නිසා වගකීතු ආණ්ඩුවක් හැටියට, වගකීතු විධායකයක් කියන ආණ්ඩුවක් හැටියට අපි මේ සඳහා විසඳුමක් දැනටමත් අපි ඉදිරිපත් කරලා තියෙනවා. අලි සබ්‍රී මැතිතුමා විපක්ෂ නායකතුමාට දුන්න ඒ චිත්‍රසේන වාර්තාව අනුව පදනම් කරගත්ත චිත්‍රසිරි ඒ වාර්තාව පදනම් කරගෙන අපි ටිකක් හදලා තියෙනවා. සම්පූර්ණයම දේශපාලනීකරණ ඉවත් වෙන්න ඇමතිතුමාට බලයක් නැහැ. ඒ පනත අනුව කිසිම දේශපාලකයෙකුට බලයක් නැහැ. සම්පූර්ණයෙන්ම සිවිල් සමාජයට සම්පූර්ණ පූර්ණ බලතල දීලා ක්‍රිකට් බෝඩ් එකක් හදලා ඒ නොමිනේෂන් බෝඩ් එකක් තුලින් ඉතාම විනිවිද භාවයෙන් ආකාරයෙන් සියලුම ක්‍රිකට් ක්‍රීඩාවට අයිති පුද්ගලයින්ට ඒ සඳහා ස්ටේක් හෝල්ඩර්ස්ට ඉන්න පුළුවන් මණ්ඩලයක් අපි යෝජනා කරලා තියෙනවා. ඉතින් මේක තමයි ජනාධිපතිතුමා කරන ලද කාර්යභාරය. ජනාධිපතිතුමා කෙටි දේශපාලන වාසි පස් යන කෙනෙක් නෙවෙයි. යම් ප්‍රශ්නයක් වෙනුවෙන් සදාකාලික විසඳුමක් ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයක් ජනාධිපතිතුමා සකස් කරලා දීලා තියෙනවා මේ පනත යටතේ ගරු කථානායකතුමනි. ඒ නිසා අපේ රජය කෙටි කාලීන දේශපාලන වාසි බලාපොරොත්තු වෙන්නේ නැතුව අපි කිසිසේත්ම ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ කටයුතු අනුමත කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේ යෝජනාවට එකඟ වුණේ. අපි කිව්ව මේ පාලක මණ්ඩලය දූෂිතයි. නමුත් මේ අය ගෙදර යවන්න ක්‍රමවේදයක් හදන්න ඕනි. නීත්‍යානුකූල ක්‍රමවේදයක් හදන්න ඕනි. අපිට ඕනකම තිබුණට කෙනෙකුට කනට ගහලා ගෙහෙම යවන්න බෑනේ. හා නීතිමය ක්‍රියාදාමයක් හදන්න ඕනි. ගරු කතානායකතුමනි, මේ පනත යටතේ මොකද තියෙන නීතිමය ක්‍රියාදාමය? මේක හුඟකට අමතක වෙලා තියෙනවා. ක්‍රීඩා පනතේ 32 වගන්තිය කියනවා, සංගමේ නිලධාරියෙක්ගේ හෝ සමාජිකයන්ගේ දූෂණ විෂමාචාරය හෝ ආක්‍රමිකතා යමක් සඳහා ප්‍රතිකර්ම යොදන ලෙස අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලිඛිත නිවේදනයක් මගින් දැලුම් දෙනු ලැබූ විට what is the precondition? මුලින්ම මේ පනත යටතේ ක්‍රියාත්මක කරන්නට නම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිඛිත දැනුම් දෙීමක් දෙන්න ඕන. ඔයගේ සමාජිකයෝ මේ දූෂණ කටයුතු වල අක්‍රමිතාවක් වල යෙදিলা තියෙනවා. ඒ නිවේදනයේ සඳහන්ව තිබිය හැකි කාලය තුලදී එසේ ප්‍රතිකර්ම යෙදීමට අපෝසත් වොත් ඒක නිවැරදි කරගත්තේ නැත්නම් දෝෂකා හැරීම නිසා එහෙම වුණොත් තමයි ජාතික ක්‍රීඩා සංගමේ ලියාපදිංචිය ප්‍රතික්ෂේප කිරීම හෝ ලියාපදිංචිය අත්හිටු වීම අවලංගු කිරීම අමාත්‍යවරයාට කරන්න පුළුවන් වෙන්නේ. මේක තමයි අද අමාත්‍යවරයාට මේ පනත යටතේ දීලා තියෙන බලතලය. එතුමාට අත්නෝමතිකව ක්‍රියා කරන්න පුළුවන් කමක් නැහැ. මේ කියන කොන්දේසි වලට අපේ පාර්ලිමේන්තුවෙන් හදපු නීතියේ තියෙන්නේ මෙන්න මේ කොන්දේසි වලට යටත්ව අමාත්‍යවරයා වැඩ කටයුතු කළ යුතුයි කියලා. ඉතින් අධිකරණයේ බලන්නේ මෙහෙම කරලා තියනවාද කියන එක. ඒ නිසා අපිට සිදුවෙනවා එහෙමනම් මේකට වෙන ක්‍රමවේදයක් අමාත්‍යතුමට හදලා දෙන්න.
Order please. Honorable Imran Maruf will take the chair.
එහෙමනම් අපි මේ ආකාරයෙන් මේ අයට දඬුවම් දෙන්න ඕන නම් මේ අය ඉවත් කරන්න ඕන නම් එකක් තමයි තියෙන්නේ, මෙන්න මේ ක්‍රමවේදය අනුව අනිවාර්යයෙන්ම අමාත්‍යවරයා කටයුතු කරන්න ඕනේ. අමාත්‍යවරයාට ඕන නම් account බලන්න, අමාත්‍යංශ account බලන්න ඕන නම් මේ පනත යටතේ තියෙනවා අමාත්‍යවරයාට පුළුවන් regulations හදන්න. එහෙනම් එතුමා regulations හදන්න ඕනේ. ඒ අමාත්‍යංශයේ මගින් මේවා පරීක්ෂා කරන්න බලතල ලබා ගන්න regulations හදන්න ඕනේ. මේ කියන මූලික ක්‍රියාදාමයන් නැතුව අපි අඳුරේ අසපත ගෑම තුලින් මේ ප්‍රශ්නෙට විසඳීමක් ලැබෙන්නේ නැහැ. මේක අපි නීති සම්පාදකෙන් වශයෙන් අපි මේක තේරුම් ගන්නට ඕන. අපි විශාල ධනවත් කල්ලියක් එක්කයි අපිට හැප්පෙන්න තියෙන්නේ. ඒ නිසා ඒ නීතිඥවරු ගන්න ඕන legal objections ගන්නවා, technical objections ගන්නවා. එහෙමනම් මේවා කරනකොට මේ එහෙම් මෙහෙම් යන නීතිඥයන්ගෙන් උපදෙස් අරගෙන නෙවෙයි, අපි හරියට හොඳ දක්ෂ නීතිඥවරුන්ගෙන් උපදෙස් අරගෙන මේ procedural aspect එක, මේ ගත යුතු මූලික ක්‍රියාමාර්ගය උසාවියකට ගියාම කරු සභාපතිතුමනි, උසාවිය නඩුවක් දිහා බලන්නේ මුලින්ම මෙහි මූලික procedure එක ක්‍රියාදාමය කරලා තියෙනවද කියලා. එහෙම නැත්නම් තමන්ගේ නඩුව කොච්චර හුඟක් නඩුවට අයින් කරනවා. ඉතින් මේ මූලික නීති සිද්ධාන්තය අපි අමතක කළ යුතු නෑ. අපේ හදිස්සියට යම් යම් දේවල් කරන්න ගිහිල්ලා අපි කරන්නේ මොකද්ද? සම්මිලාව ශක්තිමත් කරන එක මිසක් ඔවුන් දුර්වල කරන එක නෙවෙයි. මේක තේරුම් ගන්න, ප්‍රායෝගිකව මේක ගැන හිතන්න. ඒ නිසා මේ වැඩ කටයුතු වලදී අපි නීතිය අපි ශක්තිමත් කළ යුතුව මෙන්ම අපි ගන්නා නීතිමය ක්‍රියාමාර්ගයක් අපි ශක්තිමත් ලෙස නිවැරදි ලෙස ගත්තොත් මේ ප්‍රශ්න මොනාවත් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතුවා නීතිඥෙක් වශයෙන් මේක අපි පෙන්වලා දෙන්නට ඕන. නීතිඥ වශයෙන් අපි පෙන්වලා දෙන්නට ඕන. ඒ නිසා මේ වැඩ කටයුතු කිරීමේදී සෑම අමාත්‍යංශයකම අපිට මේ ප්‍රශ්නේ තියෙනවා. අපිට සමහර අය නීති උපදෙස් දෙනවා, වැරදි නීති උපදෙස් දෙනවා. ඇමතිතුමා අන්තිමට අමාරුවේ වැටෙනවා. අපි නම් එහෙම අමාරුවේ වැටෙන්නේ නැහැ. අපි නීතිය පිළිබඳව අවුරුදු 20ක් කටයුතු කළා කියන නිසා අපි නීති උපදෙස් දුන්න හැප්පලියෙම අපි හිම පිළිගන්නේ නැහැ. විජේත රාජමාත්‍ය භාත්‍යා පිළිගන්නේ. මමත් පිළිගන්නේ නැහැ. ඒ පිළිබඳව හොඳ විශ්ලේෂණයක් කරලා තමයි අපි යම් ක්‍රියාමාර්ගයකට බහින්නේ. ඒ නිසා එතනින් වැරද්දක් වුණායින් පස්සේ හැමතැනම වැරදි තමයි. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම මේ ක්‍රීඩා පනත අපි වෙනස් කළ යුතුයි. දැන් ඇත්ත වශයෙන්ම මේ කියන ක්‍රියාමාර්ගය ගත්තනම් හැමතුමාට මේ ක්‍රිකට් ක්‍රීඩා මේක සස්පෙන්ඩ් කරන්නත් පුළුවන්, ඇබොලිෂ් කරන්නත් පුළුවන්, අවලංගු කරන්නත් පුළුවන්. එතකොට මේ වගේ යෝජන අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ කාරණයත් අපි විශේෂයෙන්ම කියන්නට ඕන. මේ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරිවරුන්ට එතුමන්ලාගේ යුතුකම තමයි ඇමතිවරයාට නිවැරදි උපදෙස් ලබා දීම. නිවැරදි උපදෙස් ලබා දීම නිලධාරීන්ගේ යුතුකමක්. ඒ බව මම ප්‍රකාශ කරන අතර ඊළඟට ගරු කථානායක සභාපතිතුමනි, අතිගරු ජනාධිපතිතුමා, දූරදර්ශීව මේ ප්‍රශ්නයක දැක්කා. දැන් දැන් අපිට තනියම ක්‍රිකට් ගහන්න බෑනේ, වර්ල්ඩ් කප් ගහන්න බෑනේ තනියම. අපිට ICC එකේ අපි කැමැති වුණත් අකමැති වුණත් ICC එකේ ආශිර්වාදය අවශ්‍යයි. අපි දන්නවා අන්තර්ජාතික සංවිධාන NGOs මේවා ඔක්කොම අපිට ඕන විදිහට වැඩ කරන්නේ නැහැ. එයාගේ නීති රීති රෙගුලාසි ඒවට අපි යටත් වෙන්න ඕනි. අපි මෙතන හයියෙන් කෑ ගැහුවා කියලා එයා ඒකට නතු වෙන්නේ නෑ. එහෙමනම් අපි ක්‍රිකට් ගහන්න ඕන නම් ලෝක ක්‍රිකට් කුසලාලට යන්න ඕන නම් ICC එකට අපි එක නවත්තන්නත් පුළුවන්, ඉඩ දෙන්නත් පුළුවන්, ICC එකට අපිට බ්‍රේක් දාන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නයේදී ICC එක ජයග්‍රහණය කිරීම, දිනා ගැනීම අපි අනිවාර්යෙන් කරන්නට ඕන මේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා. ඒ නිසා තමයි මං හිතන්නේ විපක්ෂ නායකතුමාත් කිව්වේ දේශපාලනයෙන් තොර වෙන්න ඕන කියලා. මේක ජනාධිපතිතුමාගේ මතයත් ඒකයි. ඒකෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා කියවලා බලන්න, අලි ශබ්‍රිය ඇමතිතුමා ඔබතුමාට දුන්නේ පේපර් එක. ඒ අනුව මේ ක්‍රිකට් බෝඩ් පත්කිරීම පවත්වාගෙන යාම, ඉන්ටරිම් කොමිටි දැමීම, මේ කිසි දෙයක් කිසිම දේශපාලකයෙකුට අත ගහන්න බැරි විදියට තමයි ඒ කොමිටි වාර්තාව අනුව මේ හදලා තියෙන්නේ. මොකද ඒ වාර්තාවෙන් කියන්නේ, ඒ වාර්තාවෙන් මේ ඩ්‍රාෆ්ට් බිල් එකක් දීලා තියෙනවා. This act may be cited as the Sri Lanka Cricket Board Act. ඊළඟට there shall be established a body called Sri Lanka Cricket. Objectives තියෙනවා. ඊට පස්සේ ඒක සංයුතිය ගත්තොත් ගරු සභාපතිතුමනි කොහොමද හදලා තියෙන්නේ? Sri Lanka Cricket shall be operated, managed and supervised by a board of directors which shall consist of 18 directors. අධ්‍යක්ෂවරු 18 දෙනෙක්ින් යුක්තයි. Such directors shall comprise of 8 appointed directors and 10 electors directors. 10 දෙනෙක් තෝරාපත් කරගන්නවා, 8 දෙනෙක් පත් කරනවා. ඒ 8 දෙනා ජනාධිපතිතුමාට හරි, අපිට හරි, ආණ්ඩුවට හරි, ඇමතිතුමාට හරි ඕන විදිහට appoint කරන්න බෑ. ඒ කවුද ඒකට appoint කරන්නේ? ගරු සභාපතිතුමනි බලන්න. The chairperson of National Sports Council, the president of the Institute of Chartered Accountants, the president of Bar Association. Then Bar Association එක කෑ ගහනවනේ. නීති ආධිපත්‍ය ඕන. ඉතින් එතුමාලා දාලා තිනවා මේකට. The chairperson of the Ceylon Chamber of Commerce, the chairperson of Sri Lanka Institute of Directors, the chairperson of SIMA, all are professional bodies. වෘත්තීමය මේවා ටිකක් දාලා ජනාධිපතිතුමාගේ බලන්න දර්ශනය මතය වැඩපිළිවෙල මෙතන දේශපාලනීකරණයක් තියෙනවද? නැහැ. ඊළඟට ක්‍රිකට් බෝඩ් එකට තිබුණු තවත් විවේචනයක් තමයි මේකේ ක්‍රිකට් වල ස්ටේක් හෝල්ඩර්ස්ලා මේ ක්‍රිකට් බෝඩ් එක ඇති නැහැ කියලා. ඒ නිසා කියලා තිනවා the elected director shall be elected by the categories of the members as follows. Five directors representing cricket clubs. ඔන්න ක්‍රිකට් ක්ලබ් වලින් පස් දෙනෙක් එන්න පුළුවන්. ඊළඟට one director representing players association. One director representing school cricket association. මේව කලින් තිබුණේ නැහැ. One director representing women's cricket association. One director representing umpires association. One director representing coaches association. බලන්න සභාපතිතුමනි කොච්චර ප්‍රජාතන්ත්‍රවාදීද මේ පනත සකස් කළා තියෙන්නේ. මේ තියෙන ඔක්කොම ලෙඩවලට බෙහෙත් ටික මේකේ තියෙනවා. හා? ඉතින් කියනවා ජනාධිපතිතුමාගේ දර්ශනය මතය වැඩපිළිවෙල ක්‍රිකට් ආරක්ෂා කිරීම සඳහා ඉතා පැහැදිලිව මේ ඩ්‍රාෆ්ට් පනතේ තියෙනවා. ඒකට සහයෝගය දෙන්න අද මේකට සහයෝගය දෙනවා වගේම. එතනදී පංගු පේදු කතා කියන්න එපා පස්සේ ඇවිල්ලා. ඒ නිසා තිරසාරව ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීම සඳහා දැන් ජනාධිපතිතුමා විවේචන කරනවා. අර එක්ක ඉන්නවා මෙයා එක්ක ඉන්නවා කියලා කෙටි දේශපාලන වාසි ලබා ගැනීම සඳහා. නමුත් ඉතාම පැහැදිලිව මේ ඩොක්කියුමන්ට් එකෙන් පේනවා ජනාධිපතිතුමාට ඕන්නම් කිව්ව මගේ නියෝජිතෙක් දාන්න ඕනේ, රජයේ නියෝජිතෙක් දාන්න ඕනේ, ඇමතිතුමාගේ නියෝජිතෙක් දාන්න ඕනේ. එතුමා එහෙම කිව්වේ නැහැ. තමුන්නාසලට ඉස්සෙල්ලා නිර්දේශ පාලනය කිරීම සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ජනාධිපතිතුමා මෙවැනි පියවරක් කරන් තියෙන එක කරුණා කළ මම මතක් කළ දෙන්නට කැමතියි. ඒ නිසා එවැනි වැඩපිළිවෙලක් තුළින් පමණයි ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාව අපිට ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් සුරංගනා කතා කියලා ආවේගී ශෛලී කතා කියලා මේ තුලින් ක්‍රිකට් ක්‍රීඩාව නම් ගන්න පුළුවන් කමක් නැහැ. ඉන්න මේ කියන ස්ට්‍රක්චර් එක මේ වැඩපිළිවෙල මේ නීතිය අපි සකස් කරන්න ඕනේ. මේ නීතියත් එක්කම ICC එක ඉතාමත් සතුටටපත් වෙනවා. දේශපාලනයෙන් තොර ක්‍රිකට් මණ්ඩලයක් දේශපාලනයට නැක්ස ඇඟිලි ගහන්නට බැරි ක්‍රිකට් මණ්ඩලයක්
ගරු ඇමතුමා විනාඩි දෙකක කාලයක් තියෙනවා
ඇති කරයින් පස්සේ ඉතාම සතුටටපත් වෙයි. ශ්‍රී ලංකාව වාර්තාගත වෙයි. නිර්දේශපාලනීකරණය වූ ක්‍රිකට් මණ්ඩලයක් අපි ඇති කරා කියලා. ඒ නිසා අපට තියෙන මේ ප්‍රශ්න වලට තියෙන විසඳුම එක එක්කෙනා කොටව දේශපාලන වාසි ගන්න හදන එක නෙවෙයි. මෙවැනි තිරසාර වැඩපිළිවෙලක් අපි සකස් කරන එක තමයි සභාපතිතුමනි මේ තියෙන වැඩපිළිවෙල. ඒ වගේම විශේෂයෙන්ම කියන්නට ඕන දේශපාලන බලපෑම් අපි ඉවත් කිරීමේ වැඩපිළිවෙල මේ තුළින් ඇති වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කිව්වා දැන් මේ යන අය නවත්තන්න ඕන කියලා. ඔබතුමා දන්නවා මේ රටේ නීතියක් තියෙනවා. ඉමිග්‍රේෂන් එකට පොලිසියෙන් ලියුමක් දැම්ම කියලා නවතන කරන්නේ නැහැ. උසාවියෙන් ඕඩර් එකක් ගන්න ඕනි යම් කෙනෙක් පිටරට යන එක නවත්තන්න දැන්. මේ සරල දේ දන්නේ නැද්ද මේ අමාත්‍යංශවල ඉන්න නීති නිලධාරීන්? කවුරු හරි පිටරට යන එක නවත්තන්න ඕන නම් උසාවියට ගිහිලා බී රිපෝට් එකක් ෆයිල් කරලා මැජිස්ට්‍රේට්ගෙන් ගන්න ඕනි නියෝගයක් මෙයාට යන්න දෙන්න එපා කියලා. මේක ඉතාම පළවෙනි අවුරුද්දේ නීති විද්‍යාලයේ පළවෙනි පාස් වෙච්ච නීතිඥයෝත් මේක දන්නවා. හා ඉතින් ඒ නිසා මෙතනින් අහලා විපක්ෂ නායකතුමා කතානායකතුමාට කියලා කතානායකතුමාට බලයක් නැහැ ඉමිග්‍රේෂන් එකට ඕඩර් එකක් දෙන්න මෙයා යන්නේ එක නවත්තන්න කියලා. There is a due process of law. They must invoke the due process of law. Yeah, right. Even in the case of money withdrawal, because there is no provision for that. You have to go through the legal process. You have to go to courts and get an order from courts restraining the withdrawal of money. So that is a basic concept of law. which everybody should know. Oh, otherwise they must get an advice from a good lawyer. Huh? So I am giving all these free advices to you, no problem. Insa Garu Sabhapati Tumani Cricket Board Deke, E Karne Pilibadova, Metiana Janamatea, Atapi, Idadentona, Apitama, Ona coming illa Sitidoa, make a Duradikadin in a tour, make cricket board deke, Samajikan, make parliament to me, Janamatea, own Hariunat, Varadiunat. ජනමතේ කියන්නේ යන්න ඕන කියලා නම් යන්න ඕන. ඒ නිසා මේ ජනමතේට කන් දීලා කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ සමගම මේ අපි ගන්නා පියවර යමක් වේ නම් ඒවා නීත්‍යානුකූල පියවර වෙන්න ඕනේ. ඒ වගේම මම කියන්න ඕනේ මේ විවාදයේ
කාලය අවසන්යි.
ඔව් විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමනි. අවසානයේදී අපි පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩමින් සබ්ස්ටැන්ටිව් මෝෂන් එකක් නැතුව අධිකරණයට විවේචනය කරන්න ඉඩක් නැහැ මේ පාර්ලිමේන්තුව තුල. එහෙම දීලා අපි අධිකරණය ඊටම හැල්ලුවටපත් කරා. ඒ ගැන මම නීති කෙවරෙක් වශයෙන් මම අධිකරණයෙන් සමාව ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි සභාපති.
බොහොම ස්තුතියි ජස්ටිස් මිනිස්ටර් ඔනරබල් විජේදාස රාජපක්ෂ.
ගරු සභාපතිතුමනි, අද දින මේ විවාදයේ පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමක් නෙවෙයි මම බලාපොරොත්තු වෙන්නේ. ගරු විපක්ෂ නායකතුමා උදේ මතු කරපු කාරණයක් පිළිබඳව පැහැදිලි කරන්නත්, ඊයේ දිනේදී පාර්ලිමේන්තුවේ තුල පැවති විවාදයේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අධිකරණ ශාස්ත්‍රය නියෝජනය කරන විනිසුරුවරුන් සහ නීතිඥවරුන් අතර ඇති වෙලා තිබෙන යම් කිසි මතයක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කරන්න. අපි පිළිගන්නවා ගරු සභාපතිතුමනි, අපේ රටේ අධිකරණයේ ස්වාධීනතාවය, අපක්ෂපාතීත්වය ඉතාමත්ම ඉහලින් අපේ විනිසුරුවරුන් ආරක්ෂා කරනවා. නමුත් යම්කිසි හුදකලා සිද්ධියක් හෝ දෙකක් නිසා මේ පාර්ලිමේන්තුව තුළ අධිකරණය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ සාකච්ඡාව තුළ අභියාචනාධිකරණයේ සභාපතිවරයා ගේ ක්‍රියාකලාපය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය වුණා. මේ කාරණය පිළිබඳව ඇත්ත වශයෙන්ම පහුගිය කාල සීමාව පුරාවට නීති ශාස්ත්‍රය තුළ, නීතිඥ ප්‍රජාව තුළ මේ අලුයට ගිනි අඟුරක් වගේ මේ කතා වෙවි තිබුණු කාරණයක් තමයි ඊයේ පුපුරලා ගියේ. හැබැයි ඒක ඇවිල්ලා එක්තරා හුදකලා සිද්ධියක්, සිද්ධිමාලාවක් එක් විනිසුරුවරයෙක් සම්බන්ධව. නමුත් මේ අපි මේ පාර්ලිමේන්තුවේ කරපු සාකච්ඡාවල් සම්නිවේදනය වෙන ආකාරය අනුව මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය, සමාජ මාධ්‍ය මේවාගෙන් මේවා සම්නිවේදනය වුණ ක්‍රමවේදය හේතුවෙන් බොහෝ විනිසුරුවරුන් සහ නීතිඥ ප්‍රජාව විශාල අපහසුතාවයකට පත් වෙලා තිබෙනවා. සමහර වෙලාවට ඒ පුවත් පළ කරනකොටම ශීර්ෂ පාඨයෙන්ම පේන විදිහට සමස්ත අධිකරණ පද්ධතියට ව්‍යවස්ථාදායකය ප්‍රහාර එල්ල කරපු විදිහට වගේ තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒක නිවැරදි නෑ. ඒක නිසා අපි මේ වෙලාවේ පැහැදිලිව කියන්නට ඕන, අපේ අධිකරණයේ අගවිනිසුරුතුමාගේ ඉඳලා මහේස්ත්‍රාත්වරයා දක්වා අධිකරණවල ඒ ක්‍රියාකලාපයන් වල අපක්ෂපාතීත්වය පිළිබඳව, ස්වාධීනතාවය පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ මම විශ්වාස කරනවා විපක්ෂ නායකතුමත් අපි කවුරුත් එහෙම අභියෝගයට ලක්කිරීමක් කරේ නැහැ. එක විනිසුරුවරයෙකුගේ ක්‍රියාකලාපය පිළිබඳව අභියෝගයට ලක් කරපු කාරණය ඇත්ත. නීතිඥවරුනුත් සම්බන්ධයෙන්ුත් එහෙමයි. පොදුවේ නීතිඥවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව කවුරුත් විවේචනය කරේ නැහැ මාධ්‍ය කුමන කරුණු සඳහන් වුණත්. ඒක නිසා ඒ සමස්තයක් වශයෙන් විනිසුරුවරුන්ට ඒ හිත්‍රිදීමක් ඇති වුණා නම් ඇත්ත වශයෙන්ම අපි ඒ ගැන පිළිබඳව කනගාටුවට පත් වෙන්නට ඕන. අනිත් කාරණය තමයි මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස විවිධ යෝජනා ඉදිරිපත් වුණා. ගරු විපක්ෂ නායකතුමාත්, මං හිතන්නේ ගරු ක්‍රීඩා ඇමතිතුමාත් මේ පිළිබඳව ගරු අගවිනිසුරුතුමාට දැනුම් දෙන්න, ඒ වගේම අධිකරණ සේවා කොමිෂන් සභාවට දැනුම් දෙන්න යනාදී වශයෙන් කරුණු සදහන් කිරීමක් කරා. ඒ පිළිබඳව කර සභාපතිතුමනි මට කියන්න තියෙන්නේ අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය අපේ රටේ ඉහළම අධිකරණය එය වෙනමම ස්වාධීන වූ අධිකරණ පද්ධතියක්. ඒක අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් පාලනය කරන එකක් නෙවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීනයි වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරු වරුණුත් තනි තනිව ගත්තමත් ස්වාධීනයි. නිසා කාගේවත් අනසකට යටත් වෙන ආයතනයක් නෙවෙයි ශ්‍රේෂ්ඨාධිකරණය. කාගේවත් අනසකට යටත් වෙන කෙනෙක් නෙවෙයි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක්. ඒ වගේම අභියාචනාධිකරණයේ ඊළඟට තියෙන ඉහළ අධිකරණය ඒකත් ස්වාධීනයි. අභියාචනාධිකරණයට ගරු සභාපති විනිසුරුවරයෙක් ඉන්නවා, තවත් විනිසුරුවරුන් 19 දෙනෙක් ඉන්නවා. අධිකරණයක් විදිහටත් ස්වාධීනයි. ඒ විනිසුරුවරයෙක් විදිහටත් ස්වාධීනයි එම අධිකරණයේ කටයුතු කරන විනිසුරුවරුන්. එතකොට මේ මතු කරපු කරුණු අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙක් යම් කිසි විසමාචාර ලෙස හෝ අබලතාවයකින් යුතුව කටයුතු කරනවා නම් ඒ පිළිබඳව තීන්දුව තීරණ ගන්න බලය තියෙන ව්‍යවස්ථාදායකයට. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්න බලය තියෙන පාර්ලිමේන්තුව නීති මගින් අධිකරණ නිර්මාණය කරලා ඒ නීති මොනවද කියලා නිශ්චිත කරලා බලතල දීලා තියෙනවා ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්නට කියලා. එතකොට මේ ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේදී මහාධිකරණයට පහළ තියෙන සියලු අධිකරණවල විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව විනය බලධාරියා විදියට තිබෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව අගවිනිසුරුතුමාගේ සභාපතිත්වයෙන් යුතුව. ඒ උදවියගේ විසමාචාරය පිළිබඳව තීන්දුව තීරණ ගැනීමේ බලය අධිකරණ සේවා කොමිෂන් සභාවට තියෙනවා. ඉවත් කරන්න බලය තියෙනවා. දඬුවම් කරන්න කියන්නේ විනය තීන්දුව ගන්න බලය තිබෙනවා. උසස් සීන් දීම් සම්බන්ධව බලතල තිබෙනවා. ඒ ඔක්කොම තිබෙනවා කොමිෂන් සභාවට. හැබැයි අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක්ගේ යම්කිසි විසමාචාරයක් තියෙනවා නම් අබලතාවයක් තියෙනවා නම් ඒ පිළිබඳව තීන්දුව ගන්න බලය තියෙන පාර්ලිමේන්තුවට. එතකොට මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 107 ව්‍යවස්ථාව යටතේ ඒ සඳහා සබ්ස්ටැන්ටිව් මෝෂන් එකක් යෝජනාවක් ඉදිරිපත් කරලා තමයි ඒක කරන්න ඕන. අතීතයේ අපි දන්නවා මේ රටේ එහෙම මේ ව්‍යවස්ථාව ආරම්භ වුණාට පස්සේ දෝෂාභියෝග ඉදිරිපත් වුණා අගවිනිසුරුවරුන් 30 දෙනෙකුට විරුද්ධව. අපේ හිටපු ආණ්ඩු ක්‍රමයේ 78 ව්‍යවස්ථාවේ පළවෙනි අගවිනිසුරුවරයා විදිහට පත් වුණ නෙවිල් සමරකෝන් මැතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ආවා. ඒක අවසානයක් වෙන්නට අවසානයක් කළේ නෑ. මං හිතන්නේ ඒක හිතාමතා වෙන්න ඕන. එතුමාට ගෞරවනීය විශ්‍රාමයක් ලබා දීම සඳහා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කටයුතු කරා. එතකොට ඊට පස්සේ හිටපු අගවිනිසුරු සරත්සිල්ලා මැතිතුමාට විරුද්ධවත් එහෙම යෝජනාවක් ගෙනාවා. ඒකත් ඉදිරියට ගියේ නෑ. නමුත් ශිරාණි බණ්ඩාරනායක මැතිණියට එරෙහිව ඒ යෝජනාව ඉදිරියට ගිහිල්ලා එතුමිය ඒ ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. එතකොට ඒ සම්බන්ධව මේ රටේ විශාල මතභේද මත ගැටුම් ඇති වුණා. ඒ හැම අවස්ථාවකදීම මේව අර්ථ නිරූපණය වුණා. විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් තියෙනවා. විධායකයයි ව්‍යවස්ථාදායකයයි අතර ගැටුමක් තියෙනවා. මම එක පැත්තකින් සතුටු වෙනවා මේක මෙතෙන්දී එහෙම ගැටුමක් නැහැ. මේ ව්‍යවස්ථාදායකය අධිකරණයත් එක්ක ගැටෙන්න කවුරුත් සූදානම් නැහැ. එහෙම යෝජනාවක් ඉදිරිපත් කරේ නැහැ. විධායකය මේ සම්බන්ධව ගැටෙන්න කිසිම තීන්දුවක් අරගෙන නැහැ. කිසිම කාර්යයක් සිද්ධ කරලත් නැහැ. මේ වෙලාවේ රටේ පාර්ලිමේන්තුව පක්ෂභේදයකින් තොරව මම දකින දේ තමයි පක්ෂභේදයකින් තොරව පාර්ලිමේන්තුව තීරණයක් ගත්තා මහජන මතයට එකඟ වෙන්න. මේක රටේ මහජන මතය. මේ පාර්ලිමේන්තුවේ මම ඊයේ දවස පුරාවට දැක්කේ පිළිබිඹුනේ මහජන මතය. මොකද ක්‍රිකට් සම්බන්ධව රටේ තිබෙන මතයත් ඒ සම්බන්ධව එක් අධිකරණයකින් දීපු නියෝග සම්බන්ධයෙන් පමණක් යම් මතයක් තියෙනවා. ඒක නිසා මේක අපි ව්‍යවස්ථාදායකයේ අධිකරණයේ අතර ගැටුමක් වශයෙන් හෝ විධායකයේ අධිකරණයේ අතර ගැටුමක් විදිහට අර්ථ නිරූපණය නොකරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මාධ්‍යවල මේවා ප්‍රචාරණය කරන සංනිවේදනය කරන උදවිය. කොහොම නමුත් අද ගරු විපක්ෂ නායකතුමාගේ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ යෝජනාවේ ප්‍රතිඵලය වෙන්නේ මේ රටේ මහජන මතය කුමක්ද කියලා ඉතා ප්‍රබලාකාරයට පෙන්නුම් කිරීමක්. දර මහජන මතයට ගරු කරන්න ඕනම ආයතනයක ඕනම වගකීමක් දරන කෙනෙක් බැඳී සිටිනවායි කියලා සම්ප්‍රදායනුකූලව ශිෂ්ට සම්පන්න සමාජයක ජීවත් වෙන මිනිස් විදියට ජනතාව කල්පනා කරනවා. එහෙම ඒ යෝජනාව සම්මත වුණයි කියලා ඒකේ නීතිය බැඳීමක් තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔය අධිකරණය සම්බන්ධය කියපු කාරණා සම්බන්ධව මට කියන්න තියෙන්නේ විශේෂයෙන්ම අධිකරණ පද්ධතිය පිළිබඳව මේ රටේ ජනතාව මේ එක සිද්ධියක් නිසා අවිශ්වාසයක් සැකයක් ගොඩනගා ගන්න එපා. ඒ වගේම විනිසුරුවරුන් අධිකරණ ශාස්ත්‍රයේ කටයුතු කරන අය මේකෙන් රිදවීමක් ඇති වූ බවට සලකලා කටයුතු කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ හුදකලා සිද්ධිය සම්බන්ධව ඉදිරියේදී පාර්ලිමේන්තුව ගනු ලබන තීරණත් එක්ක ඊළඟට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. බොහොම ස්තුතියි සභාපතිතුමා.
බොහොම ස්තුතියි ගරු ඇමතුමා. ඊළඟට ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රශ්නය අදයි ඇති වෙච්ච එකක් නෙමෙයි. මේක වසර ගණනාවක් තිස්සේ දිග්ගැසෙන ප්‍රශ්නයක්. ඇත්තරම ගත්තොත් ක්‍රිකට් බෝඩ් එක පැත්තකින් දේශපාලනයට යට වෙලා අනිත් පැත්තෙන් මුදලට යට වෙලා තියෙන. ඒ නිසාම මේ ක්‍රිකට් බෝඩ් එක හරහා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව මාෆියාවකට අහුවෙච්ච බව මේ රටේ කවුරුත් දන්නවා. ක්‍රිකට් ක්‍රීඩකයෝ තමන්ගේ උපරිම දක්ෂතාවයෙන් රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා. නමුත් ක්‍රිකට් බෝඩ් එකේ පරිපාලකයෝ මුදල් ඉලක්ක කරගෙන දේශපාලනය ඉලක්ක කරගෙන එක එක ගේම් ගහනවා. ඒ නිසාම මේ පාර්ලිමේන්තුවෙත් කෝප් කමිටුවෙත් අවස්ථා ගණනාවකදීම ක්‍රිකට් බෝඩ් එකගේ කැඳවල ක්‍රිකට් බෝඩ් එකෙන් ප්‍රශ්න කරනු ලැබුවා. ඒ දූෂණ වංචා පිළිබඳ විමර්ශනය කරා. මම ස්තුතිවන්ත වෙනවා ක්‍රීඩා ඇමතිවරයාට. මේ වෙලාවේ ක්‍රිකට් කණ්ඩායම පරාජිත තත්ත්වයට පත්වෙච්ච වෙලාවේ රටේම අවධානය යොමු වෙච්ච වෙලාවක මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කරලා ඔබතුමා මේ පිළිබඳව ඍජුව තීන්දුව තීරණ ගන්න මැදිහත් වීම පිළිබඳව ආණ්ඩුවෙත් විවිධ ඇමතිවරු, ජනාධිපතිවරයා, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියා සාගල රත්නායක මේකේ වෙන පැත්තකට අදිද්දි ඔබතුමා මේකට මැදිහත් වෙච්ච එක ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මේ මාෆියාව පිළිබඳව මේ රටේ ජනතාව ඉන්න ඉතාම කනස්සල්ලෙන්. මොකද ක්‍රිකට් ක්‍රීඩාව තමයි මේකෙන් අගාධයට තල්ලු වෙලා යන්නේ. දක්ෂ ක්‍රීඩකයාවෝ තමන්ගේ රට වෙනුවෙන් සෙල්ලම් කරනකොට, රටේ ජනතාවේ ජයග්‍රහණය බලාපොරොත්තු ඉන්නකොට මේ ක්‍රිකට් පරිපාලනයේ ඉන්න දූෂිත නිලධාරීන් නිසා ක්‍රිකට් ක්‍රීඩාව රටට අහිමි වෙනවා, ජයග්‍රහණ රටට අහිමි වෙනවා. ඇත්තටම මේ මාෆියාව පිළිබඳව බොහෝ කරුණු කරණා හෙළිදරව් වෙලා තිබුණා. මීට කලින් අවස්ථා ගණනාවකදීම කෝප් කමිටුවට කැඳෙව්වා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, කෝප් කමිටුවට කැඳවද්දි මේ අය කිව්ව කෝප් කමිටුවට එන්න අපි බැඳිලා නැහැ කියලා. ඒ නිසා කෝප් කමිටුවට සම්බන්ධ වුණේ නැහැ. ඊට පස්සේ දිගට ලියුම් ගහලා ඒ නීත්‍යානුකූල තත්ත්වය දැනුම් දුන්නට පස්සේ තමයි කෝප් කමිටුව ඉස්සරහටත් ආවේ. මට මතකයි අවස්ථා කීපයකදීම ආවා සුනිල් නඳුන්නේත් මන්ත්‍රීවරයා සභාපති ධූරයේ ධර්ණ කාලේ තුන් වතාවක් ක්‍රිකට් බෝඩ් එක කැඳවලා මේ ක්‍රිකට් බෝඩ් එකේ තියෙන දූෂණ වංචා පිළිබඳ විමර්ශනයක් කරා. ඒ විමර්ශනයේදී ඉතා පැහැදිලිව කරුණු ප්‍රධාන කරුණු කීපයක් මම එකක් දෙකක් මතක් කරන්නම්. මේ විකාශන අයිතිය පිළිබඳව ක්‍රිකට් මැච් එකක් වෙනකොට විකාශනය කිරීමේ අයිතිය පිළිබඳව ඩොලර් මිලියන වලින් ගහන ගැහිල්ල පිළිබඳව විමර්ශනයක් කරා, ෆොරන්සික් ඔඩිට් එකක් කරා. ඇත්තරම ක්‍රීඩා ඇමතුමයි මතු කරා මේ ෆොරන්සික් ඔඩිට් එකක් කරන්න කියලා. මේ පිළිබඳව ෆොරන්සික් ඔඩිට් එකක් කරලා වාර්තාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. කෝප් කමිටුවේ වාර්තාව ඇවිල්ලා තියෙනවා. හැබැයි කෝප් කමිටුවෙන් ඒ වාර්තාව මත පදනම් වෙලා එතනින් එහාට විමර්ශනයක් ගියේ නැහැ. මොකද දේශපාලනයේ ආණ්ඩු වෙනස් වුණා, එතනින් ඒක නතර වුණා. ඒ නිසා දැනටත් කෝප් කමිටු වාර්තාවක් තියෙනවා. විකාශන අයිතිය පිළිබඳව ක්‍රිකට් බෝඩ් එක කරපු වැරදි පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව කරපු ෆොරන්සික් රිපෝට් එක ඒක තියෙනවා ඒ මත ඉඳලා විභාග කරන්න පුළුවන් වත්මන් ක්‍රිකට් බෝඩ් එකට වත්මන් කෝප් කමිටුවට ඒ විමර්ශන ඉදිරියට ගෙනියන්න පුළුවන් ඒ වගේම තමයි මේගොල්ලෝ හදාගෙන තිබුණා ක්‍රිකට් ඒඩ් කියලා එකක් ඒ ක්‍රිකට් ඒඩ් කියන එක පුදුම සහගත එකක් ක්‍රිකට් බෝඩ් එකේ ඒ අය ඉවත් වුණත් ලයිෆ් ටයිම් ඒ කියන්නේ ක්‍රිකට් බෝඩ් එකේ නිල සමාජිකත්වයෙන් ඉවත් වෙලා ගියත් පුද්ගලිකව ඒ අයට මේ ආධාර අරගෙන ක්‍රියාත්මක වෙන්න පුළුවන් වගන්ති ඒකේ තිබුණා මේක ක්‍රිකට් බෝඩ් එකේ කම්පියුටරේ විතරයි තිබුණේ ඒ කෝප් කමිටුවේ විමර්ශනයේදී එවකට හිටපු සභාපතිවරයා අහනවා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඔයාලා කොහොමද එහෙම එකක් තියෙනවා කියලා ඔප්පු කරන්න කියලා ඒ වෙලාවේ මට මතකයි තරුණ විගණ නිලධාරියෙක් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාම ආදරය කරන කෙනෙක් ඒ නිසාම ඔහු මේකට විශේෂයෙන් මැදිහත් වෙලා තිබුණා ඒ විගණ නිලධාරියා කිව්වා මම ඔයාලගේ වෙබ්සයිට් එක ඔයාලගේ කම්පියුටරේ හැක් කරා කියලා මං හැක් කළා තමයි ඇතුළට රිංගුවේ කිව්වා එහෙම තමයි මං තොරතුරු ගත්තේ කිව්වා ඒ කෝප් කමිටුවේ වාර්තාවේ තියෙනවා ඒක වාර්තා තුනක් තියෙනවා කෝප් කමිටුවේ මේ ක්‍රිකට් බෝඩ් එක ගැන සභාපතිවරයා අහන ඔප්පු කරන්න කියලා මොකද ඒගොල්ලෝ හිතුවේ ඒගොල්ලන්ගේ කම්පියුටරේ ඇතුලේ විතරයි දත්ත තොරතුරු තියෙන්නේ කියලා ඒ වෙලාවේ තමයි ඔඩිට් නිලධාරියා කිව්වේ මං ඔයාලගේ මේක හැක් කරා හැක් කරලා තමයි මං ඇතුළට රිංගුවේ ඒකෙන් තමයි මං තොරතුරු ගත්තේ කියලා ඊට පස්සේ සභාපතිවරයා ගොත ගැහුණා උත්තර දී ගන්න බැරි වුණා අවසනාවට ඒ සභාපතිවරයා මේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙක් ඒකයි කාරණාව එතුන් එහෙම තත්වයක් මේකේ තිබුණේ ඉතින් ඒකෙදී ඉතා වැදගත් කරුණු ගණනාවක් හෙළිදරව් වුණා පස්සේ ඒක නැවැත්තුවා කෝප් කමිටුවේ තීන්දුව කරගෙන ඒ ක්‍රියාව නැවැත්තුවා හැබැයි ඒ එතන වෙච්ච ඒ මූල්‍ය ගනුදෙනුව සිද්ධ වුණා මිලියන ගණන් ඒක ඒ සඳහා වියදම් කරලා තිබුණා ඒ විතරක් නෙමෙයි විශ්වවිද්‍යාලයක් ක්‍රිකට් පිළිබඳ විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න කියලා මහනුවර ගොඩනැගිල්ලක් කුලියට අරගෙන එතන කරපු ගනුදෙනුව පිළිබඳවත් ෆොරන්සික් වාර්තාවක් තියෙනවා කෝප් කමිටුව තුල ඒකේ විශාල තොරතුරු ප්‍රමාණයක් ආවා මිලියන ගණන් වියදම් කරා ඉතින් ඇත්තටම ගත්තොත් මේ කෝප් කමිටුවේ මීට පෙර ආතුව මේ ක්‍රිකට් බෝඩ් එක සම්බන්ධයෙන් විමර්ශන කළා තියෙනවා විගණන වාර්තා ඉදිරිපත් වෙලා තියෙනවා ෆොරන්සික් ඔඩිට් රිපෝට් ඉදිරිපත් වෙලා තියෙනවා හැබැයි ක්‍රියාත්මක වීමේදී මෙතෙක් ක්‍රියාත්මක වෙලා නැහැ ඒක තමයි රටේ අවසනාව ඉතින් මේකේ ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම මේක අරගෙන ඉන්න කීප දෙනෙක් ඉන්නවනේ පවුල් කීපයක් නේ තියෙන්නේ හරියට බලන්නකෝ සුමතිපාල පවුල කාලයක් මේ ක්‍රිකට් බෝඩ් එකේ ආධිපත්‍ය දරන ඊළඟට ධර්මදාස පවුල ඊළඟට කනගාටු රණතුංග පවුල ඔබතුමත් කිව්වා ඔබතුමත් උපසභාපති හිටියා කියලා නිසාන්ත රණතුංග ලේකම් දැන් අර්ජුන රණතුංග එතුමා දක්ෂ ක්‍රීඩකයෙක් එතුමා පිළිබඳව රටේ ජනතාවගේ ආදරයක් තියෙනවා හැබැයි පරිපාලනයට එතුමා සුදුසුද නැද්ද කියන වෙන විවාදයක් එතකොට මේ ධර්මදාස පවුලයි රණතුංග පවුලයි සුමතිපාල පවුලයි විතරද ක්‍රිකට් පාලනය දරන්න ඕනේ එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා පොඩි නෙමෙයි ලොකු ප්‍රශ්නයක් ඉතින් ඇත්තම ගත්තොත් මේ ක්‍රිකට් පාලක මණ්ඩල ක්‍රිකට් බෝඩ් එක අද සූදුවක් කියන්නේ මේ සූදුව ක්‍රියාත්මක වෙන්නේ දේශපාලන රැකවරණයේ හයියත් එක්ක එහෙම නැත්නම් මේකට තීන්දුව తీරන මීට කලින් ගන්න ඕනේ ඒකයි මම රොසන් නැමැතුමට ස්තුති කරේ ඒ දේශපාලන රැකවරණ මැද්දේ ආරක්ෂා වෙච්ච එකට බය නැතුව විරුද්ධව හැප්පිලා ඔබතුමා යම් කාර්යභාරයක් කරන්න උත්සාහ දරනු හැබැයි ඒකෙදි තවමත් කකුලෙන් අදිනු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා මේ තීන්දුව වෙනස් කරන්න දරපු උත්සාහය දැන් මුළු රටම දන්නවා. ඉතින් ඒක තමයි නිමල් සිරිපාල ඇමතුමාගෙන් දැන් එළියට ආවේ. එතුමා මේකේ කියන්න හදනවා ඇමතිවරයා විදිහට ගත්ත ක්‍රියාමාර්ග හරි නෑ වැරදි. රටේ ජනමතය හින්දා තමයි මම මේ අපි මේකට සපෝට් කරන්නේ. හැබැයි ගත්ත ඒවා වැරදි කියලා කියනවා. මේකවල පනත කියනවා මේක මෙහෙම තියෙනවා ඇමතිවරයාට කරන්න තිබුණේ මේක නෙමෙයි කියලා. ඉතින් ඒක නෙමෙයි නම් කැබිනට් මණ්ඩලයේ විදිහට සාමූහික තීන්දුවක් අරගෙන ආණ්ඩුව විදිහට ක්‍රියාත්මක වෙන්න බෑ මෙච්චර කල් එහෙම ක්‍රියාත්මක වුණ නෑනේ. ඔය කියන කරුණු පැහැදිලි කිරීම කැබිනට් එකට කරන්න එපා නිමල් සිරිපාල ඇමතිවරයා. මෙච්චර කල් එහෙම එකක් කරේ නෑනේ. දැන් රොසාන් ඇමතිවරයා මේකට ක්‍රියාමාර්ග අරගෙන හැප්පෙනකොට දැන් ඒකේ අනිත් පැත්තෙන් අදින්න ඕනේ ඉඳන් නිමල් සිරිපාල ඇමතිවරයා මේකේ වෙනස් කරුණු ඉදිරිපත් කරනවා. ඉතින් ඔයක ඇත්තටම ඌමනාවක් අවංක ඌමනාවක් ආණ්ඩුවට කැබිනට් මණ්ඩලයට තිබුණා නම් ඔය කරුණු ඉදිරිපත් කරන්න තිබුණේ මෙතෙන්ට නෙමෙයි කැබිනට් මණ්ඩලයට. මේ කරුණ ඉදිරිපත් කරන්න තිබුණේ ක්‍රීඩා ඇමතිවරයා විදියට ඔබතුමාට කියන්න තිබුණා මේ විදියට කරමු කියලා. ඇයි සාමූහික තීන්දුවක් නේ. කැබිනට් මණ්ඩලේ දෙන්නම එකට අමාත්‍ය දුර ධර්මෙන් ඉන්නේ. එහෙම කරන්නේ නැහැ. ඉතින් හරි පැහැදිලි මේකේ ක්‍රිකට් බෝඩ් එක පැත්තේ ජනාධිපතිවරයා සහ ඔහුගේ නියෝජිතයා ඉන්නවා. ඒක තමයි ඇත්ත රහස. මේ අධිකරණයේ තීන්දුව ලබා දීම පිළිබඳව රටේ ජනතාවට බරපතල සැකයක් ඇති වෙලා තියෙන්නේ ඇයි? දැන් ඔබතුමාම කරාර්ථේ සංගමයේ පිළිබඳව අතුරුපාලක මණ්ඩලයක් දැම්මා. කරාර්ථේ සංගමයේ අතුරුපාලක මණ්ඩලයක් දැම්මා. උසාවි ගියා. හැබැයි උසාවියෙන් අද වෙනකන් ඉන්ටරිම් ඕඩරයක් දීලා නැහැ. මේකට විතරක් දවසින් ඉන්ටරිම් ඕඩරයක් දුන්නේ කොහොමද? එතකොට කරාර්ථේ සංගමයේ අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් එන්නේ නැහැ මාස ගාණක් තිස්සේ. ක්‍රිකට් බෝඩ් එකට දවසින් අතුරු තහනම් නියෝගයක් එනවා. එතකොට රටේ ජනතාවට සාධාරණ සැකයක් එනවා. අධිකරණයේ පක්ෂ නිර්පාක්ෂිකභාවයේ අපක්ෂපාතිකම්. ඒක තමයි අද රටේ ඇති වෙලා තියෙන බරපතල ගැටලුව. ඒ නිසා මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒත් ඔබතුමාට වගකීමක් තියෙනවා. ක්‍රිකට් මණ්ඩලය විතරක් නෙමෙයි ෆුට්බෝල් ෆෙඩරේෂන් එක. ෆුට්බෝල් ෆෙඩරේෂන් එක පිළිබඳවත් මේ වගේම ප්‍රශ්නයක් තියෙන රටේ. ඩොලර් මිලියන ගණන් ජාත්‍යන්තරව සල්ලි එන තැනක් තමයි ෆුට්බෝල් ෆෙඩරේෂන් එක. ඒ නිසාම ඒකත් දූෂණය වෙලා තියෙනවා. ඔබතුමාම කමිටුවක් පත් කරා. කුසල සරෝජනි හිටපු විනිශ්චයකාරතුමියගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් කර වාර්තාවක් ඉදිරිපත් වුණා. හැබැයි කනගාටුවට කරුණ ඒ වාර්තාව මත පදනම් වෙලා ඇක්ෂන් අරන්නේ. එතකොට දැන් ආපහු පත් වෙන්නේ අර පරණ කට්ටියමනේ. එදා වෙන වෙලා දෙපැත්තට ගහගත්ත කට්ටිය ෆුට්බෝල් ෆෙඩරේෂන් එකේ වත්මන් සභාපතිවරයයි ඊළඟට අරිත් නිලධාරි මණ්ඩලෙ ඉස්සර දෙපැත්තට වෙදලා අරය හොරා මෙයා හොරා කියලා කෑගහත්ත බැනගත්ත කට්ටිය.
මං තුමා කාලය අවසන්යි.
එකට ඉන්නේ. ඒ නිසා මේ වාර්තා පිළිබඳව කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍යයි. දැන් තියෙන ප්‍රශ්නේ ඇත්තටම ගත්තොත් ඔබතුමා පත් කරපු අතුරු කමිටුව පත් කරපු එක හොඳයි. හැබැයි කමිටුවට පත් කරපු පුද්ගලයෝ පිළිබඳව සැකයක් තියෙනවා. ඒකත් කියන්න ඕනේ. විජයදාස රාජපක්ෂ ඇමතිතුමාගේ පුතාව පත් කරේයි. මුසම්මිල් ආණ්ඩුකාරතුමාගේ පුතාව පත් කරේයි. ආය ධර්මදාස පවුල කෙනෙක්ව පත් කරානේ. ජයන්ත ධර්මදාස හිටියේ බෝඩ් එකේ හිටියා. උපාලි ධර්මදාස මේකට පත් කරා. එනවා අර්ජුන රණතුංග මම නැවත කියනවා අර්ජුන රණතුංග දක්ෂ ක්‍රීඩකයෙක් 96 ලෝක ක්‍රිසලානේ ලංකාවට ගෙනාපු රටම ආදරය කරන ක්‍රීඩකයෙක් හැබැයි ඔබතුමාට තිබුණේ ක්‍රිකට් අතුරුපාලක මණ්ඩලයට අර්ජුන රණතුංගව පත් කරන්න නැතුයි මොකද එතුමා මීට පෙර මේ ක්‍රිකට් මණ්ඩලයට ඡන්ද ඉල්ලපු කෙනෙක් ඒ නිසාම මෙතන ගැටුමක් තියෙනවා ඒ ගැටුම නිසාම දෙපා පාර්ශ්ව දෙකක් ඇති වෙලා තියෙනවා නිසා ඔබතුමා ෆයිට් කරපේක හොඳයි. අදත් ෆයිට් එකේ ඉන්න එක හොඳයි. ඒ ගැන ස්තුතියි. හැබැයි අතුරුපාලක මණ්ඩලයේ පත් කරපේක ඔබතුමාගේ අවංකකම පාවිච්චියට අරගෙන ඔබතුමාගේ නිර්භීතකම පාවිච්චියට අරගෙන වෙන කවුරු හරි ගේමක් ගහන බවක් පේනවා. ඒකත් මම කියන්න ඕනේ. ඒ ගේම පිටිපස්සේ ඉන්න කවුද කියනක ඔබතුමා හොඳට බලන්න. ඒ නිසා ඔබතුමාගේ අවංක ඒ ඉදිරිපත් වීම පාවිච්චි කරලා වෙන අය මේක ඇතුලේ
අවසන් කරන්න මතුමා.
ඒකත් ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ නැහැ. ඒකත් නතර කරන්න කිලිලා සිටිමි මා නතර වෙන්න.
බොහොම ස්තුතියි ගරු මතුමා.
අවස්ථාව දෙන්න නැත්නම් එතුමා පිටත් යන නිසා මට මේ සංවිධායකතුමාගේ අවසරය ඇතිව මේ කමිටුව පත් කරද්දී විශේෂම කාරණේ උනේ විජිත හේරත් මන්ත්‍රීතුමා මම බැලුවා කවුද මේකට පත් කරන්න සුදුසුම කෙනා මේ රටේ. එකක් 1996 ලෝක කුසලානේ ගෙනාවේ එතුමා. ඒ වගේම තමයි එදා මුරලිදරන් ක්‍රීඩකයාට පිටිය මැද කැපිලි කෙටලි එනකොට තහනම් එනකොට එතුමා නිර්භීතව ගිහිල්ලා කතා කරා. ඒ නායකත්වය දුන්නා. ඒ වගේම කණ්ඩායමක් හසුරව ගත්ත විනයක් තිබ්බා. ඒ වගේම තමයි එතුමා හොඳ පරිපාලනයක් සිද්ධ කරා විතරක් නෙමෙයි දෙවනි පෙළක් හැදුවා. එතකොට එච්චර සේවයක් කරපු එතුමාට කවදාවත් මේ ක්‍රිකට් එක හදන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. හිතුවා මේ වගකීම දෙන්න ඕනේ එතුමාට කියලා. ඊට පස්සේ මම ආරාධනා කරා ගොඩකට. ඒ ආරාධනා කරපුවාම එතුමා ගොඩක් සිදත් වෙත්ත මුනි මහත්මයාට කතා කරා, රොෂාන් මහනාම් මහත්තයාට කතා කරා, චමින්ද වාස් මහත්මයාට කතා කරා. ලංකාවේ ඉන්නේ එච්චරයි, මොකද අනිත් මිනිස්සු දාලා ගිහිල්ලා මේක. මේ හොරගුලත් එක්ක වැඩ කරන්න බෑ කියලා දාලා ගිහිල්ලා. ඒක නිසා තමයි එතුමාව පත් කරේ. ඒ වගේම විනිසුරුවරුන් 2 දෙනෙකු පත් කරේ මේ කමිටුවට. පැහැදිලිවම කිව්වොත් මේ පිළිබඳ විමර්ශනය කරන්න. දැන් බලන්නකෝ ක්‍රිකට් එක මෙయ్య විනිසුරුව 3 දෙනා මම පත් කරපු 3 දෙනා ඒගොල්ලෝ දාගන්න ඉල්ලනවනේ. ඉතින් මං දේශපාලන බැදියක් වීමක් නැති බව ලෝකෙට කියනවනේ ක්‍රිකට් එක. මා පත් කරපු ගරු විනිසුරුවරුන් 3 දෙනා විශ්‍රාමික ඉල්ලනවා ක්‍රිකට් එකෙන් ලිඛිතව එයාලම පත් කරගන්නලු එයාලගේ හොරකම් විමර්ශනය කරන්න. ඉතින් ඒක එයාලම පත් කරගන්න එක සදාචාරයක් මම දකින්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ වගේම තමයි පාපන්දුව. පාපන්දුව ගැන කියන්න ඕන විජිත හේරත් මන්ත්‍රීතුමා මේගොල්ලෝ වෙන සැලැස්මක හිටියේ. මේගොල්ලෝ ඇවිල්ලා කිව්වා FIFA එක 2014 ඉඳන් කියන්නේ. මොකද්ද? ක්‍රීඩා නියතියෙන් පාපන්දු සංගමය ඉවත් කරන්න. ක්‍රීඩා නීතිය. ඒ කියන්නේ අර හොරකම් ටික කරගෙන යන්න. ඊපස්සේ මං කිව්වා ඒක කරන්න බෑ. ඒ වගේම නීති ටිකක් දැම්මා. මොකද අවුරුදු 20 30 ඉන්නවා වෙනුවට අවුරුදු 4යි 70ට වැඩිය බෑ. වත්කම් බරකම් සහතිකේ දෙන්න ඕන. පේපර් ක්ලබ්ස් බෑ මේ විදියට ගහපුවා අයින් වෙන්න ඕන කියලා කිව්වහම මේගොල්ලෝ ගිහිල්ලා FIFA එකට කිව්වා. අන්න ඒ මත තමයි FIFA එක තහනම් කරේ. ඊට පස්සේ මම කුසලා සරෝජනී කමිටු වාර්තාව දාලා ක්‍රීඩා වංචා දූෂණ වැළැක්වීමේ ඒකකයේ මේ වෙනකොට පාපන්දුවේ ඒ කුසලා සරෝජනී වාර්තාවට අනුව විමර්ශන යනවා. එයයි ගෙන්නනවා. හැබැයි FIFA එක කිව්වේ විමර්ශනයෙන් චෝදනා ඔප්පු වෙනකල් ඔවුන්ට අවස්ථාව දෙන්න කියලා කිව්වා මේ බෑන්ඩ් එක මට නිදහස් කරගන්න. හැබැයි අලුත් නීති ටිකටත් FIFA එක එකඟ වුණා. ඒ විතරක් නෙමෙයි ක්‍රීඩා නීතියෙන් ගලවන එකත් නතර කරගත්තා. මේක තමයි ප්‍රතිඵලය. ඒකෙ මෙන්න මේක මම පැහැදිලි කරනවා ගරු සභාවට.
බොහොම ස්තුතියි ගරු ඇමතුමා. ඊළඟට ප්‍රසන්න රණතුංග ඇමතුමා, ඔබතුමාට විනාඩි 18ක කාලයක් තියෙනවා.
උලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ පැවැත්වෙන විවාදය පාර්ලිමේන්තු ඉතිහාසයේ සංදිස්ථානයක් සලකුණු කරන අතිශය වැදගත් විවාදයක් හැටියට අපි දකිනවා. මුළු රටම ආදරය කරපු, අපේ රට ලෝකයේ ඉදිරියේ උසවා තබපු ක්‍රිකට් ක්‍රීඩාව පරිහානියට පත් වෙලා තියෙන අවස්ථාවක ක්‍රිකට් ක්‍රීඩාවට අත්වන ඉරණම පිළිබඳව මුළු රටම පසුතැවිලි වෙන මොහොතක පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ගේ පොදු එකකතාවෙන් පැවැත්වෙන මේ විවාදය ජාතික වැදගමකින් යුත් අවස්ථාවක් වගේම මුළු රටටම ආදර්ශයක් සපයන අවස්ථාවක් හැටියටයි මම දකින්නේ. කරු කතා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, එදා මෙදාතුර ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා ශ්‍රී ලංකාව කියන නාමය ලෝකයේ බබලපු ක්‍රිකට් කණ්ඩායමට එදා නායකත්වය දුන්නේ මගේ සහෝදරය අර්ජුන රත්නතුංග මැතිතුමා. එදා ඒ කුසලානය දිනාගන්න කරපු කැපකිරීම අපි දන්නවා. මම ගෙදර හිටියා. ඒ ගෙදර ක්‍රීඩකයෝව ගෙන්නගෙන එදා ක්‍රිකට් ක්‍රීඩාවට මේ තරම් උනන්දුවක් තිබුණේ නැහැ. මුදල් ආයෝජනය කරන අය හිටියේ නැහැ. එදා ගාමිණී දිසානායක මැතිතුමා, එදා ජනාධිපතිවරයා හිටියේ විපක්ෂ නායකතුමාගේ පියා ප්‍රේමදාස මැතිතුමා. එදා දේශපාලන මැදිහත්වීම් කවදාවත් සිද්ධ කරන්න උනේ නැහැ විතරක් නෙමෙයි, ක්‍රීඩකයින්ට ඒ අර්ජුන රන්තුක මැතිතුමායි ක්‍රිකට් ක්‍රීඩාව කරනකොට පළවෙනි තරගයේ ඉඳන් මොන දීපු පළවෙනි ටෙස්ට් තරගාවලියේ ඉඳන් එතුමාට හැකියාව තිබෙන තිබිච්ච අත්දැකීම් එක්ක ක්‍රිකට් කණ්ඩායම මේ කුසලානේ දිනා ගන්න තරමට මෙහෙම කරා ගියේ. ඒ සඳහා එතුමා නොයෙක් කැපකිරීම් කරා. එතුමායි මායි දේශපාලන වශයෙන් එක මතවාදයක නැති වුණත් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්දී එතුමා කතා කරපු දේවල් අද ඇත්ත වෙලා තියෙනවා. මේ ක්‍රිකට් ක්‍රීඩාව හොරකමට මේ කුසලානේ ගෙනාපු ක්‍රීඩකෙන්ගෙන් පස්සේ මේක සල්ලි හම්බ කරන්න මිනිස්සු ආව මිසක් ක්‍රිකට් දියුණු කරන්න මිනිස්සු මේකට පත් වුණේ නැහැ. ඒ නිසා කවුරු හරි මේ ක්‍රිකට් ඇමතිවරුන්ට මේ දේශපාලඥයින්ට බයිනවා නම් මම ඒක පිළිගන්න සූදානම් නැහැ ගරු මොලාසනාරුවට මන්ත්‍රීතුමනි. ඒ නිසා මේ රටේ පුරවැසියෙක් විදියට විතරක් නෙමෙයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 220 අතරින් අද මේ විවාදයට මම දායක වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව මට තියෙන පෞද්ගලික සැමදියාවක් එක්කමක් එක්ක. මම ක්‍රිකට් ගැහුවා විතරක් නෙමෙයි, එතුමා විපක්ෂ නායකතුමා රොයල් එකට ගහනකොට මම ආනන්ද අපි දෙන්න කැප්ටන් කරේ දෙපැත්තේ. ඒ වගේම අවුරුදු 19 පහළ ක්‍රිකට් සංචිතයට මම හිටියා. මම ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපසභාපතිවරයෙක් හැටියට කටයුතු කරා. මම ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපසභාපති හැටියට කටයුතු කරනකොට තමයි තිලංග සුමිතිපාලට විරුද්ධව ICC එකට ලියුම ලියලා එතුමාට අදටත් එතනට යන්න බැරි මට්ටමට කටයුතු කරේ ඒ වෙලාවේ. ඒ නිසා මම ඔය ඒ අයත් එක්ක එක්කහුව වෙලා කටයුතු කරා නම් මටත් හොඳට සල්ලි හම්බ කරගෙන කටයුතු කරන්න තිබුණා. ඒ නිසා එදා ක්‍රිකට් වලට හිටපු මෙතුමාගේ පුත්‍රයා මෙතන ඉන්නෝ ගාමිණී දිසානායක මහත්තයලා කරපු කැපකිරීම දේශපාලන මැදිහත් වීම නැත්තම් කවදාවත් ක්‍රිකට් මේ තත්ත්වයට ගේන්නේ නැහැ. එතුමා ඇමතිවරයෙක් හැටියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ගිහිල්ලා ලංකාවට ක්‍රිකට් ටෙස්ට් වර්ම ගන්න කටයුතු කරපු හැටි එදා මුළු රටම කිව්වා. ඒ නිසා සමහර අය අද උත්සාහ කරන මේ 225 මෙපා කියන්න 225 තුලම ඉඳගෙන 225 මෙපා කියන මතයක් ගේනවා. අද මෙතන කතා කරපු ඒ කොට්ටාස අයට අයිති මන්ත්‍රීවරයා කුහකත්වයේ කැඩ කතා කුහකත්වයේ පෙන්නවා. එක අවස්ථාවකදී එතුමා කියනවා රොෂන්ට කියන්න තිබ්බලු කැබිනට් මේ නිමල් සිරිපාල සිල්ලා මෙතුමා කරපු කතාව කැබිනට් එකේ කතා කරන්න තිබ්බයි කියලා. මම කැබිනට් එකේ නියෝජනය කරන කෙනෙක් හැටියට මම වගකීමෙන් කියනවා මුලසන ආරූඪ මන්ත්‍රීතුමනි මේක විසුරුවා හරින එකවත් මේ වගේ තීන්දුව ගන්න එකවත් මේ රොෂන් මෙතන ඉන්නවා රන්සිංහ මැතිතුමා කැබිනට් එක දැනුවත් කරේ නැහැ. එහෙම දැනුවත් වුණා නම් අපිට කියන්න තිබ්බා. එදා කැබිනට් එකේ මේක ගැන කතා කරනකොට මම මෙතුමා පැත්තකට අඳගාලා කිව්වා මම රොෂන් අපිට මෙහෙම ගේමක් ගහන්න තිබ්බේ කියලා. මෙතුමා අපිව කවද්ද දැනුවත් කළා නම් මේ කිව්වේ එහෙම කරලා තිබ්බනා. ඒකෙදි දැනුවත් කිරීම කරයින් පස්සේ තමයි අනුකම්පිතවපත් කරේ. අනුකම්පිතවපත් කරේ මෙයාගේ අඩුපාඩු හොයන්න නෙමෙයි. ඒ අනුකම්පිතවපත් කරේ මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන එක හොයා බලන්න. නැතුව මේ ඒකටපත් කරේ අලිසබ්බ යමතුමාව. ජනාධිපති නීතිඥතුමාව. අතුළු අපතේ තුන්දෙනෙක්ව. ඒක නිසා වැරදි මතයක් ගොඩනගන්න හදනවා මෙතන. ඊට පස්සේ මේ යෝජනාව කියනකොට ඊ අපි විරුද්ධ වුණේ මේ විරුද්ධ වුණායි කියලා පොඩි මතයක් හදන්න හදනවා. නෑ. මම ස්තුතිවන්ත වෙනවා විපක්ෂ නායකතුමාට. එතුමා ඇවිල්ලා පක්ෂ නායක රැස්වීමේදී අපිට එකග වෙන විදියට අපි මේ යෝජනාව ගෙනාවා. හැබැයි එතුමා දැන් කිව්වා වගේම අපි මේ යෝජනාව ගෙනල්ලා මේක සම්මත කරා කියලා අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒගොල්ලන් අයින් වෙන්නෙත් නෑ, අපිට අයින් කරන්නත් බෑ. එහෙමනම් මේ පනත වෙනස් කරන්න ඕනි කියන එක යෝජනාව ගෙනාවේ ඊයේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා මේකට විරුද්ධයි කියලා කිව්වා. එතුමාගේ නිලධාරීන් විරුද්ධයි කියලා කිව්වා. එහෙම විරුද්ධ නම් මොකද එතුමා මේකට මේ විදිහට කරන්නේ කියලා අපිට උපදෙස් දුන්නේ. ඒකත් කුහකත්වය. ඒකත් කුහකත්වය. ඒ දේශපාලන බලවේගයේ කුහකත්වය හැමතිස්සෙම පෙමිලුමුක. දැන් අපි දෙසැම්බර් නොවැම්බර් මාසෙද අපි ගම්පහ දිස්ත්‍රික්කයේ ගැබිනි මව්වරුන්ට වැඩසටහනක් කරනවා. එතුමාගේ ලේකම්තුමා කතා කරලා දිසාපති කාර්යාලයට ඕක කරන එක බලාගෙන කරන්න කිව්වා. ඒකට කැඳවන අය ගැන අපි බලනවාලු. ඔව් අපිට ඕන අය තමයි අපි කැඳවන්නේ. එතුමල්ලා මේ ගෙවල් පුච්චලා මිනිසුන්ව බය කරන්න කටයුතු කරාට අපි එහෙම නැහැ. මේක ගෙනාවේ සත්භාවයෙන් අපි ඔක්කොම එක්කවලා 225ම අතුස්සමු කියලා. හැබැයි අපිට තොරතුරු තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ අරමුදලට ඔය සම්මිසිල්ලලා සල්ලි දීලා තියෙනවායි කියලා මෙතෙක්කල් වචනයක්වත් කතා කරේ නැහැ. අද තමයි ඇවිල්ලා කතා කරන්නේ. මෙතෙක්කල් එහෙනම් ඇවිල්ලා කියන්න තිබ්බනේ. අද ඇවිල්ලා මෙතන කතා කරනවා. අද මුළු රටේම මතයක් හැදිලා තියෙන නිසා තමන්ගේ අග බේරගෙන අර කියන ගමන් මේකට උදව් කරනවා කියලා යටින් කියනවා මේකෙ මෙහෙම දෙවලුත් තියෙනවායි කියලා. ඒක දේශපාලන වශයෙන් කරන දෙයක්. ඒ නිසා කුහක විදියට මේක දිහා බලන්නේ නැතුව අපි හැමෝම එක මතයක ඉන්නවා. මේ ක්‍රිකට් පාලක මණ්ඩලය හොරු ගුහාවක් කියන එක. මේක අයින් කරන්න ඕනි කියන දැනත් ඉන්නවා. ඒ වගේම දැන් ඔබතුමා කිව්වා මේ බැංකු ගිණුම් තහනම් කරන්න කියලා. එහෙම කරන්න පුළුවන්කම දැන් ඔබතුමා දැන් විපක්ෂ නායක කියන්නේ ඊළඟ රටේ නායකයා. ඔබතුමා මෙතෙන්ට ආවත් ඔබතුමාට පුළුවන් ද මේක තහනම් කරන්න කියලා නියෝගයක් කරන්න. අපි කාටවත් බෑ. ඒ නිසා මම රොෂාන් කිව්ව රොෂාන් ගිහිල්ලා පෞද්ගලික කෙනෙක් හරි දමල උසාවියට ගෙනිහිල්ලා මොකද්ද කරන්න පුළුවන් කියලා නීති උපදේශනම් කරන්න දැයි. එහෙම නැත්තම් කරන්න පුළුවන් විදියක් බංකුව නීතිපතිට අරින්න ලියුමක් මෙන්න මෙහෙම දෙයක් වෙනවා මේකට උපදෙසක් දෙන්න කියලා. අපිට බෑ මේක වෙලා තියෙන වෙන මේ කල්ලැරීම තුළ මෙතන හොරකම වෙන්න පුළුවන්. හැබැයි අපි නොදන්න දෙයක් ගැන අපිට කතා කරන්න බෑ. ඒ නිසා මේකට නීතියනුම් ඒකත් මේක ප්‍රයෝජනයට ගන්න හදනවා වෙනත් මතයක් ගොඩනගන්න. ඒ නිසා මේක අපි එක එක්කෙනාගේ දේශපාලන අරමුණු මුදුන් පමුණවා ගන්න උත්සාහ නොකර මුළු රටටම ආදර්ශයක් ගෙන දෙන විදිහට මේ පාර්ලිමේන්තුවට කටයුතු කරන්න මේක හොඳ අවස්ථාවක් වෙලා තියෙනවා මේ යෝජනාව හරහා. ගරු ඇමතුමා පිළිබඳව අපිට ගැටළු එතුමා මේ වෙනකොට මේ ගැටලුවට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. එතුමා ගත්ත මේ විසුරුවා හැරලා මේ පත් කරපු කමිටුව පිළිබඳව එතුමා දන්නවා. මම එතුමා ඒ වෙලේම කැබිනට් එකේ කතා කරාම කිව්වා රොෂාන් ඔයා ඕක මට කිව්වනම් මම ඕක වෙනස් විදියට උපදෙසක් දෙනවා. මොකද පත් කරනකොට අර්ජුන රත්නක මහත්මයාවයි උපාලි ධර්මදාස මහත්තයාවයි ඒ දෙන්නම පහුගිය කාලෙම ශමිසිල්ලලාට විරුද්ධව කතා කරපු අය. එතකොට උසාවියට උනත් සැකයක් හිතෙන්නේ ඉඳ තියෙනවා. ඊළඟට ඕකට සාමාන්‍ය මොකද අර්ජුන රත්නක මහත්මයා ඉන්නවා ක්‍රීඩා කවුන්සිලේ. ඕකට යන්නේ නැතුව එතනට වෙනත් අය දාලා එතුමායි නම් කිව්වා අර්ජුන රත්නක දාපු එක වැරදි කියලා. හරිද වැරදිද කියන්නේ මම දන්නේ. මම සහෝදරින්ද මම ඒක ගැන කතා කරන්න ආස නැහැ. හැබැයි මම මෙතුමාට කිව්වා හොඳ ක්‍රීඩකයෝ තුන් දෙනෙකුත් දාලා හොඳ පරිපාලකයෝට හිකුත් දාලා ඒක යටතේ අනුකමිතු තුනක් පත් කරලා මේක හොරකම් හොයන්න නීති විශාරදයෙකුයි පොලිසියෙකුයි දාලා පරීක්ෂණයක් කරන්න පරිපාලනය කරන්න ව්‍යාපාරිකයෝ ටිකක් දෙන්න ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩකෝ ටිකක් දාලා මේක වෙනසක් කරන්න ප්‍රොපෝසල් එකක් අරගෙන කරන්න තිබ්බයි කියලා මම මෙතුමාට එදා කිව්වා. ඒකේ මේ කරපු දේ පිළිබඳව 100%ක් අපි එකගයි. නමුත් මේක සමහර අය බලන ඇහැ පිළිබඳව තමයි මම මෙතුමාට කිව්වා අපිට මෙහෙම කරන්න තිබ්බමල්ලි කියලා. ඒක කියන්න පුළුවන්කම ලැබෙන ඉතින් කැබිනට් එකට ගෙනල්ලා මේක කතා කරපු නිසා. එහෙම නැත්නම් අපි දැනන් හිටියේ නැහැ කැබිනට් එකේ මේ වගේ සාකච්ඡාවක් කරනවා කියලා. ඒ වගේම මෙතනදී විජිතේ මන්ත්‍රීතුමා උත්සාහ කරන මේ ජනාධිපත්‍යය ඒකට විරුද්ධයි. එයාගේ නිලධාරී මේකට විරුද්ධයි කියන්නේ. හැබැයි ජනාධිපත්‍යය තමයි ඊයේ කිව්වේ මේක කවදාවත් මේක අපි කොච්චර කතා කරත් වැඩක් නැහැ. මේ නීතිය වෙනස් කරන්න ඕනේ. නීති ක්‍රීඩා නීතිය වෙනස් කර මේක කවදාවත් කරන්නේ. මම දන්නවා මේක අර අපි ආණ්ඩුවක් ආවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසුම් පාරක් මේක සංශෝධනය වෙලා තියෙන්නේ ඒ ආණ්ඩුවල පැවැත්ම උදෙසා. ඒ වගේම ක්‍රිකට් පාලක මණ්ඩලයේ මේ ව්‍යවස්ථා සංශෝධනය කරලා තියෙන්නේ ඉන්න කාට ඉන්න පුළුවන් විදිහට කවදාවත් අයින් වෙන්න බැරි විදිහට. මේකට රනිල් වික්‍රමසිංහ වේවා අණ්ඩ කුමාර දිසානායක වේවා සජිත් ප්‍රේමදාස වේවා මොකා සභාපතිකමට ඉල්ලුවක් දිනන්න බෑ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ විදිහට මේ ව්‍යවස්ථාව හැදිලා ඉවරයි. ඒ නිසා ක්‍රීඩා පනත වෙනස් කරන්න කියලා මේ යෝජනාවට කොටස දාන්න කිව්වේ ජනාධිපතිතුමා. මම මේ කව සුද්ධ කරන්න හදනවා නෙමෙයි. හැබැයි ඇත්ත ඇත්ත හැටි මම කියන්නේ. ඒක විපක්ෂ නායකතුමා පිළිගත්තා. ඉතින් අද මෙතන අපි එතුමා කිව්වා වගේ මෙතන කර මේකේ මතයක් හදන්න ඕනි හින්දා අපි 225 එක අහු වෙනකොට මේකේ පොඩි පොඩි අඩුපාඩුකම් කියන්න අර විජිතේරත් මහත්තයා කිව්වම අර සැකේ තවත් අහුරු වෙනවා මේ JVP එකේ ෆන්ඩ් එකට ක්‍රිකට් අරමුදල සල්ලි දුන්නද කියන කාරණාව. ඉතින් එතුමා මම දන්නේ මම ඒක මට ඔප්පු කරන්න විදියක් නැහැ. නමුත් කියපු කාරණාවට තමයි මම මේ කාරණාව කිව්වේ. ඒක නිසා මේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිපඳව මේකට විසඳුමක් ගන්න කොහොමද කියන එක තමයි සාකච්ඡා කරන්නේ. එතුමා කිව්වා ඒක ගැටලුව විසඳීම සඳහා සදාකාලික විසඳුමක් ලබා දීම මිසක් පැලස්තර යොදලා මේ ගැටලුව විසඳ මෙච්චර කල් මේ ක්‍රිකට් ක්‍රීඩාවට හැමදාම මේ ක්‍රිකට් අවුරවුල එනවා බැතුවත් ඡන්දයක් එනකොට ඒ වෙනකොට හැමදාම පැලස්තරයක් දානවා. මේක පැලස්තරයක් නොදා ස්ථිර විසඳුමක් හොයන්න කටයුතු කරන්න ඕනි කියන ස්ථාවර ඉඳන් මේ යෝජනාව ගැන අපි කතා කරන්න ඕනේ. අපි මේ අපි ඔක්කොම එකතු වුණොත් ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙමෙයි මේ රටත් වැටලා තියෙන තැනින් නොසොලා තබන එක අමාරු කටයුත්තක් නෙමෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. එහෙම කරන්න පුළුවන් අවස්ථාවක් කරගන්න මේකත් ප්‍රයෝජනයට ගන්න ඕනේ. අපි දන්නවා අපි 2019 කෝටාභය රාජපක්ෂ මහත්තයා බලයට පත් වුණා. 2021 ඉඳන් කොවිඩ් වසංගතයත් ආව හැමෝම ඇඟිල්ල දික් කරනවා මේ රටේ ආර්ථික කඩාවැටීමට හේතුව කෝටාභය රාජපක්ෂ කියලා. මම පිළිගන්නේ නැහැ ඒක. ඒක පිළිගන්න මිනිස්සුත් ඇති. හැබැයි අවුරුදු නිදාසෙන් පස්සේ මේ රට පාලනය කරපු දේශපාලන අධිකාරි විතරක් නෙමෙයි නිලධාරීනුත් මේ රට මේ තත්ත්වයට පත් වෙච්ච එකකට වගේ කියන්න ඕනේ. එතුමා ඇවිල්ලා අවුරුදු දෙකයි එතුමා මොනව කරන්නේද? ඒවගෙන වෙනම සාකච්ඡාවක් කරන්න පුළුවන්. හැබැයි එහෙම නම් ඒ වැරදි වෙච්ච තැන් අපි ඔක්කොම වග කියන්න ඕන නම් අපි ඔක්කොම එක්ක අහුවෙලා මේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් පෙනී හිටිනවා වගේම රටේ මේ පත් වෙලා තියෙන තත්ත්වෙත් ගොඩ ගන්න රට අපි දේශපාලනය කරමු ඊට පස්සේ. අපි මරාගමු ඊට පස්සේ. එක තැනකට ගේනකම් මේ එක්ක වුණා වගේ එක්ක වෙන්න අපිට පුළුවන් නම් ඒක අපිට දෙයක්. ඒ වගේම මේ රටේට බලපාන සියලුම ජාතික ප්‍රශ්නවලදී අපි එකතු වෙලා මේ ආදර්ශය ඉදිරියටත් ගෙන යන්න මේක අවස්ථාවක් කරගමු කියලා මම යෝජනා කරනවා. මේක දේශපාලඥයින්ට 225ටම බලලා එතන 3 දෙනෙක් විතරක් වෙන් වෙලා අපි සුදුනු වගේ වෙන්න හදනවා. එතුමාලා මේ රටේ හැම නායකයෙක්ම පත් කරන්න එතුමාලා එක වුණා. මට මතකයි චන්දිකා මම දන්නවා ජේආර් ජයවර්ධන මහත්තයාලගේ පස්සේ ප්‍රේමදාස මහත්තයා චන්දිකා මැතිනිය මහින්ද මහත්තයාට ඔය හැමෝට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේ යහපාලන ආණ්ඩුවේ එතුමාලානේ කටයුතු කරේ. ඉතින් දැන් මේ අපි ඒවල නැහැ කියන්නේ ඒකට හැකියාවක් නැහැ. මම විශ්වාස කරනවා මේ රටේ හිටපු ජේආර් ජයවර්ධන මහත්තයා SSA එකේ සභාපතිවරයා හැටියට කටයුතු කරා. ડોક્ટર එන්.එම්. පෙරේරා මහත්මයා ක්‍රිකට් ක්‍රීඩා වෙන විශාල කැපවීමක් කරපු මිනිස්සු. කදිර ලක්ෂ්මන් කදිරගාමන් මැතිතුමාලා ඒ වගේ ගාමිණි දිසානායක මහත්තයා ඔබතුමාලගේ පියා මේ හැමෝම ක්‍රීඩාවට ආදරේ. හැමෝම යමක් දේශපාලඥයෝ ආපු තැන්වල ක්‍රීඩාවට යමක් කරන්න උත්සාහ කරා මිසක් මෙව කරේ නැහැ. දැන් අද මේ දේශපාලන වශයෙන් අය කුහකත්වයෙන් කතා කරපු විජිතේර මන්ත්‍රීතුමාගේ මම අහන ඔබතුමාලාද දැන් වෘත්ති සමිති කියන්නේ කවුද? ඒ දේශපාලන පක්ෂ නියෝජනය කරන වෘත්ති සමිතිය. ඒ අය තමයි අද පාසල් වල කියන්නේ දේශපාලන යෝගයෙන්ද පයි කියලා. මොකද අපි යමක් කළා අපි ඒ ඉස්කෝලේ යනකොට ඒ ඉස්කෝලේ තුල මතයක් හැදෙනවට බයයි. ඒකට මොකද කරන්න හදන්නේ? ඉස්කෝල වල ඒගොල්ලන්ගේ වෘත්ති සමිති සම්බන්ධ කරගෙන කියලා මුන්ට ඉස්කෝලට එන්න දෙන්න එපයි කියලා. ඒක තමයි කුහකකම. ඉස්කෝල වලට යමක් කරලා නැහැ, වැඩක් කරලා නැහැ. ඉස්කෝලට ගොල්ට ගිහිල්ලා දෙයක් කියන්න දෙයක් නැහැ ඒ අයට. රටට කරපු දෙයක් නැහැ විනාශයක් නිසා. 88 89 බීෂර කාලේ ඉඳන් ඒ වගේ හිතන්න එපා. අඩු ගන්න මේ වගේ ක්‍රීඩාව කියන එකට දේශපාලනයක් නැහැ. මේ වගේ එකකදිවත් තමන්ගේ සත්භාවය මේකට සම්බන්ධ වෙන්න ඕනේ. අපි ඔක්කොම එක තැනක ඉන්නවා. අපි ඔක්කොම එකයි මේ අපිට මේ අලුතෙන් ඡන්දයක් ඉල්ලගෙන මේක අපි 225 මම ඉල්ලීමක් කරනවා කරපු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අද මේ සාකච්ඡාව මේක ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරලා මේක ICC එකට අරින්න ඕනේ. මේක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට ඇරියම ඒ අය දන්නවා මේ දේශපාලන බලපෑම නෙමෙයි මේ හොරකමට විරුද්ධ මේ සියලු දෙනාම එක්ක වෙලා තියෙනවා කියලා. හැබැයි කොහොමද හොරු ටිකට එක්ක වෙලා තවත් හොරු ගැන කතා කරන්න පුළුවන්? අපිට පුළුවන්ද? ඒක තමයි ඒ කරන්න හදන්නේ. ඒ නිසා රටේ ජනතාවත් එක්ක අපි හිටගන්න අපි සූදානම්. මේ රටේ ජනමතයක් හින්දා මේ අපි මේ එක්ක වෙලා කටයුතු කරනවා නෙමෙයි. මේක වෙන්න ඕනි දෙයක් හින්දා අපි මේ කව් වෙලා කතා කරන්නේ. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරමින් මේ ක්‍රිකට් පාලක මණ්ඩලය මේ හොර දූෂිතයන් එළවන්න අවශ්‍ය කරන නෛතික කාරණා පිළිබඳව සල්ලි වියදම් කරලා හරි මේ හොඳ නීතිඥයෝ ටිකක් අරගෙන මේ කටයුතු කරනවා. වගේම පෞගිය කාලේ ඇතිවෙච්ච දූෂණ පිළිබඳව සොයන්න
විගණනාධිපති
කටයුතු කළා. ඒ වාර්තාව අධිකරණයට ගෙනිලා එයාට දඬුවම් ලබා දෙන්නත් කටයුතු කළ යුතුයි කියන යෝජනා කරමින් මම නිහඬව බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගෞරවතුමා.